හරි
හරි ගේන්න
මේක ගන්න
ඒවත් ඕවා තෝරගන්න තමයි මේ දැන් එකක් ධර්ම සාකච්ඡා තියෙන එක ඊළඟ වෙන වෙන බණ අහන එක ධර්ම ඉගෙන හොයන්න තියෙන්නේ ඔය විදිහින් එක්ක කියෝන එක
ඒ සංඥා හැම තේමම අනුකූල වෙයි එකම දේනි කරන්නේ සංඥාව මේ කරන එක තමයි කරන්නේ අපි ගාව තියෙන සංඥාව අයින් කරනවා අපි ගාව තියෙන වැරදි සංඥාවක් අපි තුල තියෙන්නේ ඒ සංඥාව තමයි ඉවත් කරන්නේ හොඳට බලන්න දැන් අර මෙයා කියන කවුද වංගී සාමඳුර කියලා පිටපාද යනකොට මම දහනකට මම කියනවා සුමා ශ්‍රාවකයන්ගේ එක්කනේ වංගී සාමඳුර කියන්නේ නමුත් සාර්ථක ගන්නේ මෙයා කියනවා පිටපාද යනකොට අරමුණු වෙනවා කියනවා මගේ මුළු ශරීරයම මේ රාගෙන් ගිනි අර ගන්නවා මොකක්ද මම කරන්න ඕනේ කියලා ආනන්දහඳුර මේ සංඥා වෙනස් කරගන්න පොඩි දෙයක් ඒ සංඥාව ඒ කියන්නේ එයාගේ අර සැප සංඥාවල තියෙන්නේ.
ඔව්.
ඒ සංඥාව වෙනස් කරගත්ත ගමන් හරියටි.
ඔව්.
මං හිතන්නේ ඒකෙදිත් අපි අර උත්සාහ කරන්නේ හැම දෙයින් තුලම මේ සංඥාව මේ කරන්න නේද? යථාර්ථයේ
දාර ඔබ දැන් සංඥාව කියලා අදහස් කරන්නේ මොකද දැන් අර කාන්තාව කියන්නේ?
ඔව්.
දැන් මුලින්ම ශරීරයක් පේනවා අපි
ගන්නවා ඒ කියන්නේ ඇත්ත කියන්නේ ඒ කියන්නේ ඇත්ත ඇති සිටින් දකින්න තියගෙන තියෙන අපි ඇත්තට
සංඥාම කියලා අදහස් කරන්නේ මොකක්ද
කාන්තාව කියන සංඥාව
කාන්තාව
කාන්තාව කියන ඒ කියන්නේ කාන්තාව කියන සංඥාව කියන්නේ මම කියන්නේ අපි ගති
ඒ
අපි ගන්න
හැටි ඒක ඇත්ත නෙමෙයි නේද ඒක තමයි සංඥාව කියන එකයි දැන් ඒ සංඥාව දැන් මුලා නැවුණා නම් මොකද්ද තත්ත්වය ඒ කියන්නේ සංඥාවක් ඇති නොවෙනවද නැත්නම් සංඥාව වෙනස් වෙනවා කියලා කතාවක් කියලා අරගත්තු සංඥාව නෙමෙයි වෙන සංඥාවකින් අපි ගන්න මේ
ඇත්තටම කියනනම් මේ මෙහෙමනේ තියෙන්නේ දැන් දුක්ඛං සුඛස්ස රූපේ දුක සැප රූපෙන් දකින්නේ අපි.
ඔව්.
එහෙම නැතුව අන්න එතකොට දුක දුක රූපෙන් දකිනවා.
ආ ඒක
සංඥා වෙනස් වීමෙන් වෙන්නේ
එකක් කිවි. එකක් තමයි අර සැපව ගන්න රූපය මට්ටම එකමක් තමයි.
ආ.
ඊළඟට ඕකේ ඇත්ත ඇති හැටි ඔක දුකයි කියලා දකින එක තව මට්ටමක්.
ආ.
ඔය දකින්නේ જાති දෙකක් තියෙනවා. තවම හිතෙන් සංඥාව කිව්වහම අතන සමහරට එකක් වෙන්නත් පුළුවන් දෙකම වෙන්නත් පුළුවන්. හැම එකේම සංඥාවක් තියෙනවනේ.
අනිවාර්යයෙන්ම.
ඒ සැප කියලා ගන්න සුබ සංඥාවක් තියෙනවා.
හරි.
ඒක ඒකෙන් මිදෙන්න අපිට ඇති උදාහරණයක් විදිහට ඕක සැපයි වගේ පෙනුනට දැන් කාන්තාවක් නම් එයා ඔහම හිතේට වයසට යනවා. ලෙඩ වෙනවා. වෙනස් වෙලා යනවා.
සමහර අය එහෙමත් කරනවා.
එහෙම කරලත් පුළුවන් ඇලිම අඩු කරගන්න.
අඩු කරගන්න.
අපි මේ දකින්න කොටම අපි මතක් කරගන්න රෝයසට ගිය දෙවිච්ච නේද බලන්න හිතෙන්නේ නැති ගෑනියෙක්
එතන රාගේ යම් කිසි මේ පාල් සම්පූර්ණ
නැහැ
තියෙන අනිවාර්යෙන්ම එහෙම
කරන්නේ අඩු වෙනවා අඩු කරන්න පුළුවන්
එයා මේ එයාත් ඒක කියන්නේ හොඳට මට්ටමින් ඉන්නවා යාළුවෝත් ඒ කියන්නේ සමහර අය කට්ටිය එහෙම මුකුත් නෙවෙයි නැතුණාට යාළුවත් හොඳින්
මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්
අන්න ඒකයි
එහෙම එනවා පේනවා එතකොටම අර තමයි
ඒක කාලයක් භාවිත බහුලීකృత කරාම ඔටෝ දෙක දෙකම ටක්ටක් කාලේ යට ඒ සාමාන්‍යයි ඉතින් ඒ විදිහට වේගින් මේ වෙනවා අර දැන් කලාපුණත් කාලයක් පුරු කරගෙන යනකොට ඊවස් දකින්න දකින්න ටක්ටක් ගාලා කලාපුවසෙන් දකින්න මේ වෙනවා
කියලා තමයි දැන් අර ටී සංඥාව ගත්තා නම් දකින්නකොට මේකට සෙට්
ඕ
මේකට සෙට්
ඕ අට්ටි සංඥාව නම් එහෙමයි
ඔව් ඒකත් එක්ක පුරුදු කරලා රූප කලාප මට්ටමේ බුදු කරගන්න මේ රූප කලාප වල මේ රූප කලාප වල එහෙම පේන
ඒක තමයි
ඊළඟට වෙන සංඥාවකින් පුරුදු කළා නම් ඒක පේන හරි දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා ඒ පුරුද්ද අපිට තිබුණොත් අපිට රාග ద్వේෂ ඇති වෙන්නේ
නැහැ නමුත් නැත්තරම නැති වෙන්නේ එතන නෙවෙයි තව එහාට තියෙනවා
ඔව් අන්න ඒක දැන් කොතන වෙන්නේ එකක් දකින්න ඕන දැන් නැත්තටම නැති වෙන්නේ නැහැ කියන්නේ අපි යටපත් වුණ ටිකක් තියෙනවා. අනුසය ටිකක් තියෙනවා. හරි. මේ කරන්නේ අපි යටපත් කිරීම. ඒ යටපත් කිරීමට තමයි මම ඉස්සෙල්ලා වචනයක් දැම්ම పూర్ව ප්‍රතිපදාව කිව්වනේ. పూర్ව ප්‍රතිපදාවෙන් කරන්නේ යටපත් කිරීම. හැබැයි ඒක
හිතට අමාරු ඒ పూర్ව ප්‍රතිපදාවත් හරියාකාරව කරගෙන යන්න බැරි.
නැහ් පළවෙනි දේ මේක කරන
ස්වභාවයක් තියෙන ඒ සම්බන්ධෝ මේ
කරන එකද නැද්ද කියන එක කරන එකයි මේකයි අපි මං කිව්වේ දැන් මාර්ගය ගැන නෙමෙයි මම තාම කතා කරන්නේ පළවෙනි සත්‍යය තාම ඉන්නේ කරන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැත්තකට තියන්න මොකද අපි මොනා හරි කරනවනේ දැනට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි කරගෙන යන එක හරිද වැරදිද කියලා ධර්මයක ගලපලත් බලන්න ඕන. ඒකට තමයි අපි ධර්ම සාකච්ඡා කියන්නේ. අර පංචි තව තව අනිත් පැය කියන්නේ මොනවද? අපට අහු නොවුන පැත්තක් තියෙනවද? ඒ ටික හොයන්න. එතකොට දැන් මේ දැන් ඔතන ඒ කියන්නේ මන් දකින්න දේවල් තමයි ලොකු අඩුවක් තියෙනවා දැන් දුක දුක විදිහට නොදන්නකම. බුදුහාමුදුරුවෝ කියපු මට්ටමට දුක දැකලා නැහැ. දැක්කනම් අර කියනානේ මොහොතක්වත් පමා වෙන්නේ නැති මට්ටමෙන් අපි යන්න ඕන. හරි. එහෙම නොවනවා නම් අපි තේරුම් ගන්න ඕන තාම අර මට්ටමට දුක අවබෝධ කරලා නැහැ. යම්කිසි දුකක් අවබෝධයක් තියෙනා එක නෙවෙයි. හැබැයි මේකේ තව ගැඹුරක් තියෙනවා. හරි. ඒ දැන් ඔකේ මම කියන්නේ නිකන් නෙමෙයි මේ ඔය කියපු ගොඩාක් තැන් තියෙනවා මේ දැන් චතුරාර්ය සත්‍ය ගත්තා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං ඔහොමනේ ඉන්නේ ඊළඟට ඔය සම්මා දිට්ඨි කියන එක ගත්තත් ඔය ටිකම කියනවා සම්මා දිට්ඨි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධෙනුත් සම්මා දිට්ඨි එනවා තව ඒවයිනුත් සම්මා දිට්ඨි එනවා කියලා තියෙනවා මේ ටික දැකලා තියෙනවා එකක් තියෙනවා සම්මා දිට්ඨි සූත්‍රය කියලා මේකක් තියෙනවා. මේකේ තියෙනවා 16 ආකාරයක් විතර තියෙනවා සම්මා දිට්ඨිය එන විදි.
මම මතක නැහැ.
කියෝලා බලන්න මේක.
මතක නැකයි ගන්න.
සම්මා දිට්ඨි සූත්‍රය. තව සූත්‍ර කීපයක් තියෙනවා සම්මා දිට්ඨිය ගැන කතා කරලා. මේ ආකාරිනුත් සම්මා දිට්ඨිය එනවා කියලා කියනවා. හරි. මේ ඒ වගේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එක තැනක කියනවා ලෝකය මොකද්ද සමුදය මොකද්ද නිරෝධය නිරෝධය කියන එකට ගොඩක් වෙලාවට එදෙන අත්ංගමය කියන වචනේ ඊළඟට ලෝකයට කියනවා ඊළඟට රූපය ගැන කියනවා ඒ පාලියෙන් කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමය ඉන්න මේක වෙන කෙනාටත් සම්මා දිට්ඨිය එනවා. ඔන්න ඔය වගේ වෙනස් ආකාරවලින් ඊළඟට ආයතනෙ මොකද්ද? සලායතන කියන්නේ මොනවද? සමුදේ මොකද්ද? අත්ංගමේ මොකද්ද? එයාටත් සම්මා දිට්ඨිය. අම හොයි. කීපු ගොඩක් තැන් තියෙනවා. ඒත් සම්මා දිට්ඨිය කියනකොට මෙන්න මේ හැම එකටම ගැලපෙන්නත් ඕන. දැන් ඔකේ දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයටත් ගැලපෙන්න ඕන. ඒකම මේවටත් ගැලපෙන්න ඕන. ලෝකයේ සමුදය නිරෝධේ මාර්ගය. රූපයේ සමුදය නිරෝධේ මාර්ගය. හැබැයි එක එකේ වරන් ඔය හතරට දාන්න. ඒකෙන් තමයි සම්මා දිට්ඨිය ඉන්නේ කියන එක ගොඩක් තැන්වල කියන. සම්මා දිට්ඨිය ගැන සඳහන්
වෙනවා.
පන්සලේ
ඇත්තටම
එතන කරන්න මොනවා හරි තියෙනවද අපිට ඔන්න ඒ
දුරා පොඩි වෙන ගිහලා අතුලන්න
අපි දැන් පිළියන්දලට ගිහිල්ලා විහාමුදුරුවර වස් එකේ බණ යනවා ඉන්දලා වැඩි හොඳයි හොඳයි කොට ධර්මය දකිනවා කියනකොට අනිවාර්යෙන් සම්මා දිට්ඨිය කියන එක වැදගත් නේ. සම්මා දිට්ඨිය නැතුව මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨියේ තියෙන ಜಾති දෙකක් ලෞකික එකයි ලෝකෝත්තර එකයි. දැන් අපි පටන් ගන්න ඕන කෙනෙක් ගොඩක් කාලවට ඉන්නේ ලෞකික සම්මා දිට්ඨි. ලෝකෙට අයිති මට්ටමින් කෙලස් දුරු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ ලෞකික ආරියෂ්ඨාංගික මාර්ගය කියලා එකක් තියෙනවා. හරි. ඒක හොඳයි මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවට වඩා. ඒකට වැටුණායි ගොඩක් උසස්. දැන් ඒගොල්ලන්ගේ තමයි අර කෙලස් යටපත් වෙන්නේ එක පැත්තක. සාමාන්‍ය කෙනාට වඩා කෙලස් අඩුයි. ඒ හැකියාව තියෙනවා. ඒකට ඒ හැකියාව ගන්න එක මාර්ගයක් තමයි අපි ඔය කතා කරන්නේ. ඒ භාවනාව වලින් කරන්න පුළුවන්. ඒකෙන් ගන්න කෙලස් යටපත් වෙනවා. ඒකෙන් කාම ලෝක වලින් මිදෙන්න පුළුවන්. කාම විතරක වලින් මිදෙන්න පුළුවන් ඇත්තට. රූපයක් දැක්කට කාමයට අහු වෙන්නේ නැහැ. කාමාවචර මට්ටමෙන් මිදෙන්න පුළුවන්. එතකොට තමයි ධානය වලට යන්නේ. සිවිච්ච කාමයේ කියලාම කියනවනේ ධාන මට්ටමට යනකොට. සිවිච්ච කාමයේ සිවිච්ච කුසලයේනේ. එතකොට තමයි මේ ධාන මට්ටම් වලට හිත වෙන්නේ. හැබැයි ඔතන පැහැදිලිව කියනවා මේ ධාන මට්ටම් වල හිටියට ඕක තමර දැන් සෝවාන් වීමයි ධානයයි දෙකම ආර්ය මාර්ගයේ මේකයි ධාන අටම තියෙන කෙනා සෝවාන් නොවී ඉන්න
පුළුවන්.
එතකොට පේනවාද එතන වැඩෙන්නේ ලෞකික ආර්ය ශ්‍රාංගික මාර්ගය. ලෝකේ යන ජීවිතේ යහපත් වෙන. සමහර තපාගත වෙන්නේ නැතුව සුගති ගාමී වෙන්න පුළුවන්. දිව්‍ය ලෝක හරි බ්‍රහ්ම ලෝක වල හරි මේ මට්ටමේ ඉන්න පුළුවන්. ඒකට උදව් වෙනවා ඒක. හැබැයි අපි තේරුම් ගන්න ඕන දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ওই ටික තිබුණා. නේද? ඒ කාලේ හිත දිනු කරපු අය හිටියනේ අපි අහලා තියෙන මට්ටමේ. ආලාර කාලාමල උත්තර ඒ වගේ ඊළඟට අෂ්ට සමාපත්තිලා අපි හිටියා. හැබැයි ඒකල්ලෝ නිවන් මාර්ගයට වැටුන්නේ. කියලා මොකද්ද අඩුගත් තිබුණා බුදුදහම නැතිේදී අර ටික කළා අර කාම අරුමු වලින් මිදිලා ඒගොල්ලෝ බොහොම කෙලස් තුනී වුණාය නේද
අනාත්ම පැත්තනේ
අනාත්ම පැත්ත නෑ එහෙම ඒකයි ආත්ම සංඥාවෙන් තමයි
අනේ ඒක අනිත්‍ය දුක්ඛ කියන ආත්ම දෙක බුදු කෙනෙක් මේ වුණා නැතත් තියෙනවා අනාත්මික මතු කරලා පෙන්නන්නේ සරත් බුදු කෙනෙක් පහළ වෙලා තමයි
එහෙම කියන තැනක් තියෙනවා අනාත්ම විතරක් නෙමෙයි ත්‍රිලක්ෂණේම අද අනාත්මය වඩපු පිරිසකුත් හිටියා ඒ කාලේ. බුදුහාමරන්ට ගන්න. ආත්මවාදී හිටිය කොටසකුත් හිටියා. අනාත්ම පැත්ත වඩපු පිරිසකුත් හිටියා.
ඡේද
දෘෂ්ටිය.
ඒක නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම අනාත්ම නෙමෙයි. අපි මේ අනාත්ම කියලා එකට දැම්මට දැන් ආත්මාත්ම මේ විකත් තමයි දැන් සත්‍ය පුද්ගලික කියලා මේ ගන්න එක පමණක්ම නෙවෙයි. දැන් ඒක තියෙනවා දැන් කතරයක් හතරක් කියනවා බුදුරජාණන් වහන්සේ නිවන කියන එක දැන් මේ ලෝකේ තියෙන අනිත් සියල්ලම අනාත්මයි නියුන ආත්මයි කියලා මේ උගන්වනවා. ඒකද? ඇයි එහෙම මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ නිවන කියන්නේ ආත්ම කියන මේ සංඥාවෙන්ද නැහැ. ඒක කියන්නේ මේ මොකද අරකේ මේ
මම නිවන ආත්මයි
කියන තරක් එහෙම තියෙනවා.
කොහෙද දන්නේ තියෙන්නේ නේ?
ආ එහෙම තරක් තියෙනවා. දැන් නිවුණට කියන මේවත් එක්ක අත්ත කියලා පදේ දාන්න. මේ මා ප්‍රාණතයන නෙවෙයි තියෙන්නේ.
ඔව්.
ආ අනිත් එක. එතන අත්ත කියලා මේව කරන්නේ මේ අරක අනත්තයි මේක අත්තයි කියලා දෙකත් මේ කරනකොට ඒකෙදි කරන්නේ දැන් ওই තියෙන අර
අත්ත කියන්නේ දෘෂ්ටිය අනත්ත කියන්නේ හරි දැක්මනේ.
ඔව්
නිවන.
එතන කියන්නේ අර මේ කියන්නේ සත්පුද්ගල මේ එකම නෙවෙයි. සාර අසාර කියන අර්ථය.
සාර අසාරක් තියෙනවා.
ඔව්. ඒ අර්ථෙත් මේව කරනවා.
ඔව්.
නිවන සාර කියන අර්ථයෙන් අත්ත කියලා දානවා.
කෙනා විතේ ඉරුම් කෙරීම වචන අපි වාච දැන් බලන්න ඕනේ අපි කියන්නේ පියෝයි කියලා තියෙන ටික පරිස්සමෙන් විමසන්න ඕනේ. ඒකට තමයි මේ ධර්මයේ හොයනවා කියන්නේ. දැන් මේක තමයි ඒ කාලේ හිටියා අනිත්‍ය වඩපු කොටසක් හිටියා. දුක්ඛ වඩපු කොටසක් හිටියා. අනත්ත් සංඥා වඩපු කොටසක් හිටියා. ඒකල කිව්වා දැන් අර අනේ තීර්ථකයෝ කිව්වා ඕගොල්ලෝ තරණේ අනත්ත් සංඥා අපිත් තරණ අනත්ත් සංඥා මොකද්ද ඕගොල්ලන්ගේ අපේ වෙනස? අමාරු පුතන් තියෙනවා සමහර තැන්වල හාමුදුරුවෝ නේද ඔය හැම එකක්ම වැඩුවයි තේතන මේ අර අතන මන් දන්න තරමින් එකක් බුදුදහම කියන්නේ එතන අනිත්‍යගම් වලත් අනිත්‍ය දුක්ඛ තිබුණා අනත්ත විතරයි තිබුණේ කියන එක ඒක ටිකක් පරිස්සමෙන් ගන්න ඕනේ දැන් ගානේ අනත්ත තිබුණේ ඒවත් තිබුණා. ඒ බුදුදහමේ අනත්තයි අර කියපු අනත්තේ වෙනස. අනිත්‍ය වඩපු අය හිටියා. හැබැයි බුදුදහමේ අනිත්‍යයි මේගොල්ලන්ගේ අනිත්‍යයි වෙනස. අනත්ත ඔය ටික තමයි අපි පරික්ෂණය අර ධර්මය එක්ක ගලපලා ගන්න ඕන දැන්. දුකත් ඒ වගේ. දුක කියලා එකත් එක එක මට්ටමින් කියපු දේවල් තිබුණා. ඉතින් අපි ඔකේ කම්පයා කිරීමට වඩා අපිට ලේසි පැත්ත බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේ මොකද්ද කියන තැන හොයන එක නේද? ඊට පස්සේ අනිත් ඒවා අපිට බලන්න පුළුවන් නේ මොනවද කිව්වත් ඒ මොනවද කියන්නේ කියලා. දැන් ගොඩක් කාලවලට අර ඒකට පරිවර්තනයක වුණත් නැත්නම් පාලියෙන් තිබුණ එකේ වුණත් අර්ථේ දකින්න නිකන් පුළුවන් කමක් එයි ඒ පැත්තෙන්. එතකොට දැන් ඔය ටික දකින්න පැති තමයි අර මං කිව්වේ එකක් ඕන. දැන් බුදුහාමුදුරුවෝ කියපු මට්ටම අවබෝධ වෙන්න නම් පැහැදිලිව අරිෂ්ඨාංගික මාර්ගය කියලා තියෙනවා. ඒකේ ඒකට වැටෙන්න එපා. ඒකට වැටෙන්න නම් සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන. නේද? සම්මාදිට්ඨියේ මං කියාගෙන ආයි දෙපැත්තක් තියෙනවා ලෞකික එකයි ලෝකෝත්තර එකයි අපි දැන් ඒ දෙකක් තියෙනවා කියලා දැනගන්න එකෙන් උදව්ව වෙන්නේ ලෝකෝත්තර පැත්ත අපි වෙන් කරගෙන මොකද්ද මේ කියන එක හොයන්න. ලෞකික පැත්ත සාමාන්‍යයෙන් දහමක් වඩන ඕන කෙනෙක්ගේ තියෙනවා. නොකරන කෙනාට අපිට. ඒ වගේ සමහරුන් ඉන්නවනේ ඒකේ මේ කෙලස් ටික මේව කරගන්න පුළුවන්. හැබැයි එතන අපි දකින්න ඕන මේක යටපත් කිරීමක්ද සම්පූර්ණයෙන් කැඩීමක්ද කියන්නේ. එතකොට යටපත් කිරීම තමයි ගොඩක් වෙලාවට දකින්න හම්බුනේ. ඒ තමයි මම අර කටු උපමාවේ හේරගින්ම කිව්වේ. දැන් අපිට දැන් අරමුණෙන් අරමුණට අපිට ඕක කරන්න වෙනවා නම් ඒකෙන් එන්න ඕන මෙතන යටපත් කිරීමක් තියෙනවා. සමුච්ඡේද මට්ටමක් නෙමෙයි. මේක තදාංග වෙන්න පුළුවන්, ඉෂ්කම්බන වෙන්න පුළුවන්.
මේ පොදු මතිකම නෙමෙයිද?
නැහැ, ඒ පොයින්ට් එකට තමයි මම යන්නේ. අපි විශ්වාස කරනවා මේ පුහුණුව මදි හින්දායි අපිට මේක වෙන්නේ. තව ටිකක් පුහුණු වුණොත්
දැන් අපි හිතමු
මේක හරියයි.
දැන් ඒක කාලයක් කරනකොට ඒක නිකන් ඔටෝ දැක ගමන් ටක් ගාලා එහෙම කලාවක වෙනවනේ ඉතින්.
ඕක තියේ ඉතින් ඕක තමයි මේ ඇත්තටම ධාන මට්ටමේ ලක්ෂණ. හොඳට ධාන වඩනකොට ඔබ බලන්න ඕනත් නෑ. හිත රැවටෙන්නේම නෑ.
ඔව් ධාන මොකද ඒකත් එහෙමයි.
මොකද ඒ කාලෙදි හිත බොහොම සිව්.
ඒකේ
මොකද අර ඒ වයින් වෙන් වෙලා ඉඳලම ඒ පුරුද්ද බලවත් වෙනකොට අර වෙනදා වගේ කෙලස් ඇති වෙන්න.
ඔව්. ඒක එක පැත්තක්.
ඔව්.
ඒක
ඒ ධානා පැත්තෙන් මම කියන්නේ විදර්ශනා පැත්තේ. විදර්ශනා පැත්ත ඒක තමයි. දැන් අපි අර සම්මා කියන එක තේරුම් ගන්නකොට ඔබට උත්තර එනවා ටික ටික. දැන් එකක් තමයි ඔය අනිත්‍ය බලන එක කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මොකද්ද? මේක වෙනස් වෙලා යනවා. නේද? තව අදහස් තියෙනවද? ආර රූප කලාප මට්ටමින් වුණත් අනිත්‍යක්
තියෙනවා.
නැති වෙනවා. නැති වෙනවා. මේ තියෙන දේ නැති වෙනවා. හරි එහෙම නැත්නම් වෙනස් තත්වයකටපත් වෙලා යනවා. නේද අපි දැන්? ශරීරයේ අනිත්‍ය බලනවා කියමු. අපි දැන් පොඩි කාලේ හිටිය හැටි මේ දැන් තව ටිකක් කල් යනකොට තව වෙනස් වෙනවා. ඕක ගන්න පුළුවන් හැම මොහොතෙම මේ වෙනස් වීම තියනවා කියන මට්ටමකට එන්න පුළුවන් බර. හරි. කාලයක් ගිහින් නෙමෙයි මේක මොහොතක් පාසා සිදුවෙන වෙනස් වීමක්. හරි. දැන් අපිට හිතෙනවා දැන් අපි මේ වෙනස් වීම දකිනවා මේ අනිත්‍ය දකීම මදි හින්දායි අපි ඇලෙන්නේ. තව මේක පුරුදු කරන්න ඕන. දැන් නිකමට හිතන්න මෙන්න මේ වගේ දෙයක් දැන් බුදුදහමක් අහලම නැහැ කෙනෙක්. වෙනාගමක කෙනෙක් හරි ගන්න නැත්නම් පොඩි ළමෙක් හරි කාගෙන් හරි අහුවොත් අපි ওই ශරීරය වෙනස් වෙන්නේ නැද්ද කියලා. ඒකලන්ට අවබෝධයක් නැද්ද මේක වෙනස් වෙනවා කියලා. හිතුවොත් කියන්න පුළුවන් නේ.
අවබෝධය තියෙනවා. නමුත් ඒ අර මොනුස්සය කියන අවබෝධයයි ඒ මොනුස්සය කියන අවබෝධය දෙක එකක් නෙමෙයි.
ආ මොකක්ද වෙනස? අපි හිතමු ටිකක් හොඳට හිතන්න පුළුවන් නිකම් වෙන ආගමක කෙනෙක් කියලා. අර අපි මොඩේ නෙමෙයි සාමාන්‍ය මට්ටමේ කියන්නේ. දැන් අපි කියනවා කලින් හිටිය හැටි නෙමෙයි දැන් පස්සේ වෙනස් වෙනවා. මේ වෙනස් වීම කොයි මොහොතේද උනේ? මම ටිකක් හිතනකොට එයා කියයි මේක හැම මොහොතෙම වෙනවා කියලා නුගණක් එන්න පුළුවන් නේ. බැරි කමක් නැහැ.
බැරි කමක් නැහැ.
හරි. දැන් ඕකට වෙනම බුදුදහමක් අහලා තියෙන්න ඕනේ
නෑනේ.
ඔව්. ඔය දේ දකින්. දෙකයි මං කියේ කාලෙත් අනිත්‍ය වඩන අය හිටියා.
ඒ කැවිල්ල චින්තාමය නෙවෙයිද?
චින්තාමය වෙන්නත්
පුළුවන්. ඒ කියන්නේ සුතමය වශයෙන්
වෙනස් වෙනවා කියන එක තමන්ගේ අවබෝධයක් වෙන මට්ටමට දකින්න පුළුවන්. හරි. ඔයිටත් වඩා ලේසි අපි ගම්මු ශරීරයේ පැත්තකින් තියන්නකො කෑමක් ගන්න. කෑම වෙනස් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක්ද? උදේ තිබුණ එක සමහර විට දවල් වෙනකොට හෙට වෙනකොට කොහොමත් ඕක නරක් වෙලා. ඕක දකින්න බැරි කමක් නැහැ. හරි ඕන කෙනෙකුට ඒක පොඩ්ඩක් නුවණින් බැලුවොත් මේ වෙනස් වීමක් තියෙන කියන එක අනිත්‍යයක් තියෙන කියන එක. ආ හැබැයි ඕක දැක්කා කියලා අපිට කෑමට තියෙන තණ්හාව අඩු වෙයි. අපි උන්ට කවදාවත් කෑම වේලක් ඊළඟ දවස් වලට තියාගන්න බෑ මේ එළිය තිබුණා. ඒ වෙනස් වෙනවා දැක්කා කියලා අපි ඕකට ඇලෙන එක අඩුවක් තියනවා. නෑ නේද? දැන් පේනවද නිකන් ඒ අනිත්‍ය දැක්මෙන්ම මේක ඉවරයක් වෙන එකක් නෙවෙයි. අන්න ඒකයි මට පෙන්වන්න ඕන පොයින්ට් එක. හැබැයි බුදුදහමේ අනිත්‍යයෙන් පුළුවන් නිවන් දකින්න. අනිත්‍ය සංඥාව ඇති නිවන් දකින්න. ඒක පැහැදිලිව කියලා තියෙනවා. සූත්‍රවල මම ඕනනම් පෙන්වන්න. ඒක පිළිගන්නවනේ නේ
මොකක් හරි වැඩුණා නම් ඒකෙන්
ආ මොකක් හරි වැඩුණා නම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා කියන එක පොද කරන්නේ
මම හැබැයි කියන්නේ දැන් අතන අර මිනිස්සය දැකින මේ වගේ තියෙනවනේ ඒක දැන් කෑම එක උනම් මම කියන්නේ භාවනා මේ ඥානය කියන දකින්නකොට ඒකයි අර සාමාන්‍ය මිනිහත් දකින්න යතට පැහැදිලි වෙනසක් තියෙනවා මම
හිතන්නේ. හරි, අඩු වැඩියක් තියලා දකින්න එකම දේ මේක වෙනස් වෙනවා කියන එක.
ආ.
අනිත්‍ය ස්වභාවය. හැබැයි ඕක විතරක් නිකන් දකින්න
මදි. මදි ඇත්ත. දැන් අපි ඒකට
මොකද්ද මදි?
ඇවිමයි හිත දැන් අපි ඇලෙනවා කියන හිතමුකෝ. දැන් ඒකට
ඇලීම අඩු වෙනවා.
ඔව්.
අඩු කරන්න පුළුවන්.
ඔව්.
හම් බලනකොට එළීම අඩු වෙනවා. හැබැයි ඕකෙන් අර අනුසය නැති වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නකම්
සෙල්ලම් බඩුව යනවා
වගේ වැඩ. ඒ වගේ ට්‍රේනින් එක තියෙනකන් ක්ලෙස් යටපත් වෙලා තියෙනවා. තමයි ඉස්සෙල්ලත් කියාගෙන ආවේ මේ පුදුද්ද තියෙනකන් යටපත්.
ආ.
ඒක මම ඒක නවත්තපු දවසට
අර 60 අවුරුද්දක් ක්ලෙස් ආවෙ නැහැ කියන්නේ අර දෙනවා.
ඔව්. එතකොට තේරුම් ගන්න ඕන ඔය තාම ආර්ය මාර්ගයේ නෙවෙයි කියන එක. ඒ කියන්නේ ඕක පූර්ව ප්‍රතිපදාව. කෙලෙස් යටපත් කරන මට්ටම.
හේතුඵල වශයෙන් බලන්න.
ඒක දැන් අපි ධර්මයත් එක්ක ගලපන්න ඕන. දැන් ඔයකේ තියෙන අනිත්‍ය සංඥා සූත්‍රය කියලාම සූත්‍රයක් තියෙනවා. ඒකත් ඔයා කියවල බලන්න ඕන. සංයෙක්කනිකායි. අනිත්‍ය සංඥා සූත්‍රය.
සූත්‍රයේ මොන වර්ගයද දැන්නේ?
කන්ද වර්ග වෙනවා. මොකද ඒක අර පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. අනිච්ච සංඥා සුත්තේ. ඊට පස්සේ කියනවා රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කෙසේද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්නය අහනවා. අහලා විස්තර කරනවා. තෙන්දි කියනවා අර අපි කියපු ටික ඉතිරූපං ඉතිරූපස්ස සමදය ඉතිරූපස්ස අත්තංග. මෙන්න මෙහෙම බලන කෙනා රූපේ අනිත්‍ය සංඥාව වඩනවා. වේදනාවටත් ඔය තුනම කියනවා. මේකයි වේදනා සමුදය, මේකයි වේදනා අත්සංගම. ඕක බලන කෙනා වේදනාවේ අනිත්‍ය සංඥාව වඩනවා. හරියටම ඩිෆයින් කරනවා බුදුහාම. කියන්නේ සූත්‍රය. බුදුහාමුදුරුවෝම ප්‍රශ්නේ අහලා කෙනෙක් අනිත්‍ය රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කෙසේද? රූපේ මේකයි රූප සමුදය මේකයි රූපේ අත්ංගමය මේකයි කියලා කෙනෙක් බලනවා නම් අන්න එයා රූපේ අනිත්‍ය සංඥාව වඩනවා. හරි. දැන් ඔන්න ඔය කියපු දෙයි අපි අර අනිත්‍ය කියලා කියපු දෙයි වෙනසක් තියෙනවා. ಜಾති තුනක් බලන්න කියන අනිත්‍ය සංඥාව වඩනවා. ඉතිරූපං කියන්නේ මොකද්ද රූපය? මෙන්න මේකයි රූපය කියලා බලන්න කියන මුලින්ම. ඊළඟට කියන රූප සමුදය බලන්න. ඊළඟට කියන රූප අත්ංගම. ඔය තුනම වැඩෙන කෙනා අනිච්ච සංඥාව වඩනවා.
අපි හිතමුද මේ කලාපයෙන් පුරුදු කරන කෙනෙක්. එයා දකින රූප කලාපත් දකිනවා. රූප කලාපවල හට ගැනීමක් දකිනවා. රූප කලාප කොහොමද එන්නේ? මේ ඕජා රූපේ රූප කලාප නිෂ්පාදනය වෙන හැටි ඒ වගේ මේ යන හැටි පරම්පරා වශයෙන් මේ වෙන හැටි ඒ වගේ විනාශයද දැකිනේ. එහෙම දැක්කොත් ඒකද අනිත්
මේ ඒකද කියලා බලන්නත් විදියක් තියෙනවා. එකක් තමයි දැන් සමුදය කියන්නේ හටගන්නේ ඇයි කියන එකනේ.
ඔව්.
නේද?
ඔව්.
දුක්ඛ සමුදය කියලා කියනවා.
ඔව්.
නේද?
ඔව්.
දුකයි දුක හටගන්න හේතු
ඒ විදිහට දකින්න. ඒ
විදිහට දකින්න කියන්නේ තේරුම් ගන්නක වචන ටික.
හ්ම්.
දැන් සමුදය කියන්නේ හටගන්නේ ඇයි? හටගන්න හේතු ටික. හ්ම්. දැන් සමුදය තියෙනවා නම් එතකොට ඵලය තියෙනවා. දුක තියෙනවා.
ආ.
දුක හටගන්න හේතු තියෙනවා නම් දුක තියෙනවා. සමුදය නැති වුණා නම් දුක නෑ. ඒක තමයි අත්ංගමයේ කියන්නේ. හරි. හ්ම්. හරියට සමුදය දැක්කා කියන්නේ අත්ංගමයක් දකිනවා කියන එක. අවබෝධයක් එන්න ඕන. සමුදය තියෙනකොට මේක තියෙනවා. සමුදය දෙන්නේ නැත්නම් ඒක විපදෙන්නේ නැහැ.
ඔව්.
ඒක තමයි අත්ංගමයි කියන්නේ.
හරි. ඒ දැන් අර කලාප වල මේ දිනක් තියෙනවා. ඒ රූප කලාප විපදෙන හේතු බලනවා.
ඒ දැන් හේතු කිව්වහම අපිට හේතු ගොඩක් පේනවා.
පේනවා. ඔව්.
එක එක මට්ටමේදී එක එක හේතු පේනවා.
ආහාර එහෙම කියලා ඒ කොටස් මේකක්
තියෙනවා.
ඔව්. ඒ සියල්ල එහෙම මේවා කරලා එහෙමත් තියෙනවා
නේද? තියෙනවා. දැන් අපි මම කියන්නේ මේක ගලපලා බලන්න ඕන මේ දැක්ක හේතුව නියම හේතුවද කියන එක. ඒ කියන්නේ අපි දැන් ඔන්න දැන් අපි හිතමු ඔන්න දැන් නිකන් වෙන ප්‍රමාණයක් ගත්තොත් දැන් අපි අපේ තරහ ගියා කියමු. දැන් තරහ යන හේතුව මුලින්ම හොයනවා මොකද්ද තරහ යන හේතුව? නමයා මට බැනපු හින්දා. බැන්නේ නැත්තම් තරහ යන්නේ නැහැ. ඔකේ. ඒක වැරදි කියන්න බෑ. ඒක හේතුව. ඒක වැරදි කියන්න පුළුවන්ද කවුරු හරි කිව්වොත්? ඒක යාගේ මට්ටමට හරි. හැබැයි අපි බලන්න ඕන දැන් බුදුගාමුදුරුව කියපු ලෙවල් එක කියන්නේ එක එක මට්ටම් තියෙනවා. තව ටිකක් ගැඹුරට හොයන කෙනා දකිනවා එයා බැනපු එක නෙමෙයි මේක තමන්ගෙම තියෙන වැරද්දක් tie හේතුව. පේනවා. ඔය හේතුව දකින එකෙත් එක එක ලෙවල්ස් තියෙනවා. ඒක ප්‍රඥාව අනුව එන එක. හරි. අපි දැනට හේතු කියලා හිතාගෙන ඉන්න කොටසක් තියෙනවා. ඒක වැරදි නෙමෙයි. හැබැයි ඊට වඩා ගැඹුරක් තියෙන්න පුළුවන් අපිට දැනට නොපෙනෙන. ගැඹුරු දකින්න එක තමයි අපි දහමෙන් ගන්න ඕන දේ. සම්මා දිට්ඨි මට්ටමේදී එන්න ඕන ඔකේ අන්තිම ගැඹුර. ඒක අපි එතෙන්ට ගියාද කියලා චෙක් කරගන්න පුළුවන් සමුදේ තිබුණොත් මේක තියෙනවා. සමුදේ නැත්නම් ඒක ගැන කතා කරන්නවත් බැ. ඒක පැහැදිලි නේ. එතකොට දැන් අරකම දැම්මොත් ඔන්න දැන් අරයා බැනපු හින්දායි මට තරහ ගියේ කිව්වොත් එතකොට එයා බැන්නේ නැත්නම් ආයෙත් තරහ ගැන කතා කරන්න විදිහක් නැතිම වෙන්න ඕන. ඒ කියන්නේ වෙන කෙනෙක් බැන්නත් තරහ යන්න බෑ. අරකට හේතුව එයා අයින් කරමු ගාව තරහ ඉවර වෙන්නේ නෑ. නෑ අපිට බේරෙන්න තව කෙනෙක් බැන්නත් තරහ යනවා. එතකොට එළියේ ඉන්න කෙනාගේම නෙමෙයි මේක. අන්න මේ සමුදේ මොකද්ද අඩුවක් තියෙන. මොකද මේ සමුදේ නිරුද්ධ කළාට මේක නිරුද්ධ වෙලා නෑ. තේනවා යටපත් වෙන්න පුළුවන්. හැබැයි අනුසය ඉතුරු වෙනවා නම් ඒක නියම දැක්මම නෙවෙයි. මූලික තැනම අහු වෙන්න ඕන සම්මා දිට්ඨියදී. මම කියන්නේ ආර්ය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්ත. හරි. ඒත් ලෝකෝත්තර පැත්තට වැටුණාද කියන එක චෙක් කර තමන්ටම චෙක් කරගන්න විදිහක් ඔය මම නිකන් සරලව කියනවා. එතකොට දැන් අපි එක එක තැන් වල එක එක ඒවා කියලා තියෙනවා. දැන් රූපය ආහාර නිසා, ශරීරය ආහාර නිසා කියන එක ඉතින් බැලුව බැම්මට හරි. ඉතින් අපිට කෑවේ නැත්නම් ශරීරය පවතින්න බෑ. එක දුන තවද ඉඳන් කාපු හින්දානේ මේ තාම මේක තියෙන්නේ. දැන් අනිත් පැත්තට හිතුවොත් එහෙනම් මේ ආහාර නැති වුණා නම් ශරීරය නැහැ.
මෙහෙම 50ක සම්පනස්සු දේවය ඥාන තියෙනවා.
හරි.
උදේවය දකින්න
ඒකෙදි නෑ දැන් මේ
ආහාර විතරක් ගන්න.
ආහාර විතරක්
ගන්න. ගත්තොත් ඒක
රූපේට හේතුව ආහාර නะ.
ඔව්.
ඉති රූපං ඉති රූපස්ස සමුදේ යෝනි. සමුදේ නැති වුණ ගමන් ඵලය නැති වෙනවා. හරි. දැන් බලන්න ආහාර නැති වුණ ගමන් ශරීරය නැති වෙනවද? නුවණින් බලන්න මේ කියන්නේ. එක ගැඹුරට බලනකොට මේ නෑ ඔක තව තව ඔයිට වඩා දෙයක්ත් තියනවා කියන එක. මම ඉස්සෙල්ලා ප්‍රමාණවත් එක්ක දාලා බලන්නකො. ඒ වුණාට මේ කියන්නේ ආහාර නිසා කියන එකේ ඒක වැරදි කියනවා නෙමෙයි. ඊට වඩා තව දැක්මක් ඔය ලෙවල් එකෙන් එහාට ගිය දැක්මක් තියෙනවා. මොකද අතෙන්ට ගැළපීමේ අඩුවක් තියෙනෙහි. සමුදේ තියනවා නම් ඵලයේ තියනවා, සමුදේ නැත්තම් ඵලේ නැහැ. ඔක තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ වාකියෝල ඇති. පටිච්ච කියන එක මොකද්ද? නිරෝධා කියන. පච්චයා කියන එක මොකද්ද? නිරෝධා කියන එක මොකද්ද? පටිච්ච සමුප්පාදය හැම තැනම තියෙන්නේ. අවිජ්ජා පච්චයා සංඛාර. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. අහම කියනවනේ නේද? ඒක පච්චයා කියන එක විස්තර කරන්නේ කොහොමද? ඉමස්මෙන් සති ඉදං හෝති. අහලා තියෙනවද? ඉනස්ස උපාදා ඉදං උපජ්ජති. මොනවාක තමයි පච්චය කියන්නේ? කියන්නේ මේ හේතු ටික තියනවා නම් ඵලය තියෙනවා. හරි. ඉමස්මෙන් කියන්නේ හේතු. දැන් කියන්නේ ඵලය. නස්මින් සති මේ දේ තියනවා නම් මේ දේ තියනවා. ඉතින් හොති. මේ දේ හටගත්තොත් මේ දේත් හටගෙන. ඒ නිරුද්ධා කියන එකට කියන්නේ ඉමස්මින් අසති. මේ දේ නැත්තම් ඉදන් න හොති. මේ දේ නැහැ. මේ දේ නිරුද්ධ නම් මේ දේත් නිරුද්ධයි. ඉමස නිරුද්ධයි ඉදන් නිරුද්ධයි. හරි. ඔන්න ඔය සම්බන්ධය තියෙනවා මේ සමුදයයි නිරෝධය නැත්නම් අත්ංගමයි කියන දෙකේ. කියන සමුදය තියනා නම් ඵලය තියනවා සමුදය නැත්නම් ඵලය නෑ. ඔක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. පටිච්ච සමුප්පාද කියන්නේ. ඒ දේ හටගන්න හේතු තියනවා නම් ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව අපිට ඵලය ගැන කතා කරන්න බෑ. හේතු තියෙනකොට විතරයි ඵලය තියෙන්නේ. හේතු නැත්නම් ඵලය නිරුද්ධයි. ආයි කිසිම ඉතුරු නැතුවම නිරුද්ධයි. හටගෙන නෑ. ඒක පැහැදිලි නේද? පටිච්ච සමුප්පාදේ හරි හේතුඵල ආදී හරි කියන්නේ ඕක කියලා. ඕකමයි මේ තව පැත්තකින් කියන්නේ මේ සම්මා දිට්ඨිය කියලා. මේකයි රූපය, මේකයි රූප සමුදේ. සමුදේ නැති වුණා නම් අපිට රූපය ගැන ආයේ කතා කරන්න බෑ. ඒක තමයි අත්තංග. ඔන්න ඔය දැක්ම එන කෙනාට කියනවා සම්මා දිට්ඨිය කියනවා කියලා. ධර්මයට එහෙම කියලා තියෙනවා. ඒක මම කිව්වට පිළිගන්න ඕනේ නැහැ. මම ගිහින් සූත්‍රය බලන්න. ඒ එහෙම කියපු තැන් ගොඩක් තියෙනවා. ඒ ගොඩ කියන්නේ දැන් රූපේ අරන් ඔහොම කියනවා. ඊළඟට ලෝකේ අරන් මෙහෙම කියනවා. මම කිව්වේ ඉස්සෙල්ල. ලෝකය කියන්නේ මේකයි, ලෝක සමුදය මේකයි, ලෝක නිරෝධය මේකයි. ඔය තුන දකින්න කෙනා, කියන්නේ යාගේ නිරෝධ මාර්ගෙ දකින්න අය. එයාට සම්මා දිට්ඨිය නෝ කියලා. මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි. ලෝකෙට අයිති එක නෙමෙයි. හරි. ඒ සම්මා දිට්ඨිය ආවද කියලා අන්න ගලපලා බලන්න තැන් ටිකක් වෙයි.
දැන් මම අර හේතු. ඔව්. ඒ රූපයට හේතු මේවා කියලා ඒ බලන එකේ බැලුවොත් එහෙම අපි හිතමු දැන්
අපි පොඩ්ඩක් පන්සෙන්
කාලයන්නේ
අපි එනවා
දැන්
හාමුදුරුව වඩම්මන්නේ කොහොමද හාමුදුරුව එනවද
නෑ කොන්ෆරන්ස් එකක් කිව්වා
නැහැ අපිට වාහනේ නෑ කියලා කිව්ව කිසිස් පෙරකට කියලා. ඔව්. පියතන කිසිම දෙයක් නෑ. ඔව්. ඒකට අපි ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න බලන්න. මේක කරන්න කියන එකවත් මොකක්වත් නෙමෙයි මේ කියන්නේ ධර්මයේ විමසන්න විදියක් මේ. ඔව් ඔව්
හරි. නෑ මම දැන් කිව්වම මම කල්පනා කළා දැන් අපි හිතමු ඒක බලපු එකේ දැන් බලන්න කියලා විස්තරයක් තියෙනවනේ. ඒක සම්මල මොකක්ද දැන් ඒක දැන් ඊට වඩා වෙනස දැන් අපිට අත්දැන ගත්තොත් එහෙම ජීවන්තා මේ තාවකාලික උපායික වර්ගය වෙනවා. මේ මොනසේ නමුත් වෙන කෙනෙක් බැන්නත් ඒත් මේ වෙන්නේ නැහැ. මගේ රාශි බලද්දි මේ දැන් රූපයට හේතු මේක බලනකොට මම හිතුවා මේ කිව්ව දැන් කියපු කරුණු පහක් තියෙනවනේ. ඒ පහ නැතුව වෙනත් රූප උපදින ක්‍රමයක් තියෙනවා. රූප ඇති වෙන හේතුවක් තියෙනවා.
මොකද්ද පහ? ඒක හේතුවක් නෙවෙයි. පහක් කියුවේ මොකද්ද?
අවිද්‍යාව.
තණ්හා
අවිද්‍යා තණ්හා
කර්ම
කර්ම මේ මොකක්ද ආහාර අනිත් එක මේ ඒකේ ඇතිවීමේ ස්වභාවය අපි දැන් දකින්නේ නිබ්බත් ලක්කන පස්සන්තෝක රූපකන්දස්ස
අර හතර ගම්මුක අපි
ඔව්
පොඩ්ඩක් පැත්තකින් තියෙන අර කර්ම තණ්හා ආහාර අවිද්‍ය එතකොට අපි හරියට දකිනවනම් ඔය හතරටම ගැලපෙන්න ඕන.
ඔව්.
හරි. එක හේතුවක් විතරක් අල්ලගත්තට ඇඹුර පේන්නේ නැති වෙන්න පුළුවන්.
ඇතිනේ.
එතකොට දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් අපි ගමු අර කාන්තාවම ගමුක රූපයක්. එතකොට ඔය රූපේ ආහාර වලින් හටගෙන. හරි අපි සරලව ගත්තොත් එයා කාපු කෑම හින්දානේ රූපේ හැදිලා තියෙන්නේ නේද? ඒකට ආහාර හේතු වෙලා තියෙනවා. ඔය මට්ටමට ඉන්න. ඊළඟට කර්මය හේතු වෙලා ඇති මොකටද? කර්මය කොහොමද උන්ට රිලේට් කරන්නේ? ආහාර කර්ම
අපේ නිතරම මේ කියන්නේ දැන් ඒක බලන්න අපි මේක දැන් මේකට
හේතුඵල නෙමෙයි වෙන්නේ. හේතු ටික දැන් ඵලය දැන් කාන්තාවනේ.
ඔව්. තමන්ගේ එක මේ කරනකොට තමන්ගේ ශරීර මේක පොඩස්සල කලාවකින්
හදවත් තියෙනවා. තමන්ගේ රූපේ ගන්න
කොහෙන්ද? රූපේ ගන්න තියෙන්නේ
මේ ශරීරේ.
ශරීරේ.
ආහාර හේතු වෙලා.
ආහාර හේතු වෙලා. කර්මයේ බලනකොට දැන් පෙර ජීවිතවල අපි ඒ කර්මය මේ කරනවා. මේ කර්මයෙන්
පෙර ජීවිතේ ඔය මැරෙන මොහොතක තිසිත කර්මයක් කරන්නේ නැති ප්‍රතිසංදී
සිත මේක පැවැත්ම වෙලද මේ කුඩුවේ පැවැත්ම යන්නේ මේ පැටවක කියන්නේ ඒ එකින් ආපු මේ වෙකින්දනේ
කර්මය හරි කියන්නකෝ
කර්මය ඊට පස්සේ මොකද දැන් කත් අපි බවංග මේ වෙන්නේ අර කර්ම නිමිත්තමනේ කියන්නේ කර්ම දැන් අපේ මේ මොහොතේ බවංග ගත බවංග සිතට මේ වුණා නම්
ඔය සිතනේ
ඔව්
අපි මේ කය ගැනනේ කතා කරන්නේ
නේ මං කියන්නේ කයේදී දැන් මේකෙදි අපිට අරකට පත් වෙච්ච කර්මයක් නෙමෙයි
තියෙන්නේ. ඔව් තමයි හොයන්න ඕනේ. මම අපි අර සමහර ඒවා දැනගත්තා හරි එයා මේක මෙහෙමයි කියලා ඔය පැත්තකට දාන එහෙම බෑ. සිත ගැන හොයනවා වගේම කය ගැනත් කය ගැනනේ දැන් හොයාගෙන යන්නේ රූපය කියලා. ඔව්. තව හිතන්න දැන්. මේ මොහොතේ තියෙන කය කර්මයෙන් හින්දා වෙන්න ඕන.
ඒකේ දැන් රූප කලාප ගතොත් එහෙම අපි හිතමුකෝ කාය දසක, භාව දසක, වัตු දසක. ඒ ආදී දසක කලාප සියල්ල කර්මයේ මේ කරගෙන පවතින්නේ.
නෑ නෑ කර්මජ රූප කියලා වෙනම කොටසක් තියෙනනේ. ඔය කියන අනිත් ඒවා චිත්තද රූප, ආහාරජ රූප ඒවා කර්මයෙන් නෙවෙයි.
ඒක තමයි. ඒක තමයි මම මේ කියන්නේ.
ඉතින් දසක ඔක්කොම කර්මයෙන් නෙවෙයි.
දසක මොනවාද කර්මයෙන් නොවේනේ.
ආහාරජ රූප කර්මෙන් නෙමෙයි චිත්තජ රූප කර්මෙන් නෙමෙයි
අට්ඨමකනේ
දසක නැත්නම් දසකේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ
ඔව්
වර්ණ ගන්ධ රස ඕජා
අටයි
ජීවිත ඉන්ද්‍රිය
ජීවිත ඉන්ද්‍රියවන එක ජීවිත ඉන්ද්‍රිය නවක කලාප
හරි මේ ජීවිත ඉන්ද්‍රිය තියෙන රූපනේ අපි කතා කරන්නේ දැන් ශරීරේනේ
ඔහෝ නෑ මං කියන්නේ ශරීරය ගත්තට කලාප වශයෙන් කර දැන් අර හතරටම බෙදලා යනවනේ
ප්‍රතිසන්දිය ගණිද්දී
තුනයි තියෙන්නේ ඒ ඔක්කොම
දසක තුනක් හැදෙනවා
ඔව් ඒ කර්මජ රූප ඔක්කොම ඒක හරි
ඊට පස්සේ ඇති වෙන ඒවා
ඊට පස්සේ ඇති වෙන ඒවා හතරෙන් මේ වෙන්න පුළුවන් කර්මජ අට්ඨම කලාපක් තියෙනවා
දැන් කොටින් රූප ಜಾති මොනවද ආහාරජ රූප
ඔව්
චිත්තජ රූප
ඔව්
කර්මජ රූප ඍතුජ රූප
ඔව්
කර්මජ රූප කියන්නේ මොනවද?
කර්මජ රූප කියන්නේ අපි හිතමු මේ චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහ දසක, කාය දසක, භාව දසක, වතු දසක
මොනවද කියලා නෙමෙයි ඇහුවේ. කර්මජ රූප කියන එකේ තේරුම මොකද්ද?
කර්මයෙන් හටගන්න.
කර්මයෙන් හටගන්න.
හරි.
ආහාරජ කියන්නේ?
ආහාරයෙන් හටගන්න.
ආහාරයෙන් හටගන්න. අතන පැහැදිලිව වෙන් කරලා තියෙන මෙන්න කර්මයෙන් හටගන්න රූප.
පැහැදිලිව.
හරි. කර්මජ රූප විතරයි කර්මයෙන් හට ගන්නවා කියන්නේ.
ඔව් ඔව්.
ආහාරජ රූප කර්මයෙන් නෙමෙයි.
ආහාර.
ආහාරය. ඒකයි මං කියන්නේ.
ඔව් ඒකයි.
දසකවල
ඔව් ඔව්. ඒක
කර්මජ රූප විතරයි කර්මයෙන් හට.
ඒක හරි. ඒක හරි.
දැන් මෙතන තියෙන්නේ කර්මජ රූප විතරක් නෙමෙයි.
ඔව් සියලු රූප.
ඒක තමයි මං අහන්නේ. එතකොට අනිත් රූප දැන් අපි ආහාරජ රූප ගත්තොත් එතකොට අරක අදාළ නැහැ. එකන අපි කියපු හේතු ටික අදාළ නැහැ.
ආ ඒ ආහාර සමුදේ
ආහාරය තියෙනවා. අනිත් හේතු ටික අදාළ
නැහැ. ඔව් ඒක හරි.
ඒක හරි කිව්වට ඔතන වැරද්දක් තියෙනවා. ඒක තමයි මම පෙන්නන්න හදා.
ආ මේ
අපි වැඟ වේර ගන්න ඕන ඔහොම දානවා. ඒක ආහාරෙන්නේ. අරක කරවෙන්නේ. හරි. දැන් අපි ගන්න ඕන බුද්ධ වචනේ කිව්වනම් ඒක අපිට තේරුම් කරන්න බැරි වෙන එක වෙනම එකක්. අර වචනේ වෙනස් කරන්න බෑ අපිට. ආ
ආ.
මේ හේතු හතර යෙදෙනවා නම් රූපයකට අපි තම ශරීරයට මේ හේතු හතර යෙදුණා නම් මේ හේතු හතර යෙදෙන්නම ඕන. අපිට තේරුම් කරන්න පුළුවන්ද වෙයිද කියන එක ඒක අපේ මට්ටමේ නේද? ධර්මයේ වරදින්න බෑ. ඒකයි මං කියර සමුදය හොයද්දී අපිට පේන මට්ටමේ සමුදයකුත් තියෙනවා. දැන් තියෙන ප්‍රඥායි මට්ටමට. හැබැයි තව ටිකක් ප්‍රඥාව වැඩුණොත් තොයිට වඩා ගැඹුරින් හේතු පේන්න පුළුවන්. ඒ හින්දා තමයි අපිට හොයන්න දෙයක් තියෙනවා
කියන්නේ.
එතකොට දැන් මේ කියන්නේ දැන් දන්න ටික වැරදි කියලා අයින් කරන්න කියන එක නෙවෙයි. අපි මෙතනින් එහාට යන්නේ කොහොමද කියන එකනේ අපි හොයන්න ඕනේ.
උත්සාහ කරන්න ඉච්චරනේ කොහොමද කියන්නේ අපිට
යන්නේ. ඔව් අන්න ඔකට උදව් කරගන්න පුළුවන් මේ කියන ධර්ම කරුණු ටික. දැන් අපි ওই රූපය ওই දකින මට්ටමට අහු වෙන්නේ කොටසක් විතරයි. දැන්වට ඒක පේනවනේ. මේ ෆිසිකල් ශරීරය අරගෙන අපි කියන්න ගියාම අපි ওই ලෝකෙට අයිති දේවල් වලින් විස්තර කරන්න හදන්නේ. ආහාරය ලෝකෙට අයිති, රූපේ ලෝකෙට අයිති. ආහාරෙන් ඇති වෙන රූපයක්. ලෝකෙට අයිති රූපයක්. හරි. ශරීරය ලෝකෙට අයිති රූපයක්. තට ලෝකෙට අයිති මට්ටමේදී ඔය මට්ටමේ තමයි විස්තර කරන්න
පුළුවන්.
හැබැයි ඕක තේරුම් ගන්න තාම අර ලෝකේ තියෙන ඒවා පිළි අරගෙන ඒකෙන් අපි මේ විස්තර
කරන්නේ.
හැබැයි ලෝකෝත්තර දැක්ම එනකොට ඊට වඩා වෙනස් දැක්මක් තියෙනවා. ඒ පැත්ත තමයි දැන් මේ මේ ධර්මයට අනුව අපි يعني දලා දහසක් හරි ගන්න
ඕනේ.
හරි ප්‍රත්‍යක්ෂ වීම වෙනම කතාවක්. මේ ගත්තු එක තේරුම් ගන්න ඔය ලෝකෙට අයිති දැක්මකදී සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මට්ටම. දැන් ශරීරය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. එක හටගත්තේ කොහොමද? ඒ රූපය හටගත්තේ කොහොමද කියන එකට ඉතින් එක එක මේ විදිහට දහස් හදන්න පුළුවන්. එක විදිහක් තමයි රූප කලාප එකතු වෙලා හැදෙන්නේ. තව විදිහක් තමයි මේ විදෙතිස්කුණ බගත්තොත් ටෙස්ලොම් නියදත් ඔය එකතු වෙලා හැදිලා තියෙනවා. තව විදියක් ගත්තොත් මොනවාද? රූපේ ගැන එක එක ඒවා කියන්න පුළුවන්. දැන් රූප කලාප වලින් හැදිලා තියෙන්නේ. හරි? සතර මහා ධාතුන් හැදිලා තියෙනවා. විදෙතිස්කුණ වලින් හැදිලා තියෙන නැත්නම් ඔය අර ඔය කඩපු රූප හතර එකතු වෙලා මේ හැදිලා තියෙනවා. ආහාරජ රූප, චිත්තජ රූප එහෙම. දැන් මේ විස්තර කරන්නේ මේ ලෝකෙට අයිති රූපයක් නේද? ශරීරය කියන එක. ඒතර ලෝකෙට අයිති මට්ටමේදී අපි ශරීරයක් තියනවා කියලා පිළිගත්තාම ඒක හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලනවා අපි. හරි. ඒකේ වරදක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඕන ඔක තාම අර ලෝකෙට අයිති දැක්මේ ඉඳන් මේ කතා කරන්නේ. ඔබ තේරුම් ගන්න අපිට උපමා විතරයි දෙන්න පුළුවන්. දැන් පොඩි උපමාවක් ගත්තොත් සාමාන්‍යයෙන් ගන්න උපමාව තමයි අර වතුරට ඉබෙන බල්ල. මම දන්නේ මගේ පොතක් එහෙම හම්බුනාද කියලා වට නැතුව ඇදිනේ. මොකද මේ උපමාවෙන් ගොඩක් දේවල් අපිට නිකන් අනුමාන ඥානයක් ගන්න පුළුවන්. දැන් බල්ලා වතුරට ඉබුණහම මොකද වෙන්නේ? අපිට පේනවා ඌ බුරණ කොට එහෙම උගේ මානසික අත්දැකීමේදී තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා. නේද? ඒ හින්දා නිබුරන්නේ වතුරට එවිලා. දැන් උගේ මට්ටමේදී ඌ දැඩිව විශ්වාස කරනවා නම් තව බල්ලෙක් ඉන්නවා. දැන් උගෙන් ඇහුවොත් ඔය බල්ලා මොන වගේද කියලා අර බල්ලාගේ තියෙන ගතිගුණ ටික කියනවා. හරි. එතකොට අන්න දැන් මූට ගෙලවකට දැන් රූපයක් තියෙනවනේ. රයිට්. දැන් මූට ඇත්ත අවබෝධ කරන්න අපට ඕන. අපි දන්නවනේ මූලා වෙලා කියලා. දැන් දෙනවා ඔය භාවනාවට. එකක් තමයි ඔය බල්ලා ඔහම හිටියට රූපකලාප වලින් හැදිලා තියෙන්නේ. ඔය බල්ලා ඔහම හිටියට දෙතිස් කුණක වලින් කැස්ලොම් මේ දත් සම්මස්නහර ඕවා එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඊළඟට ඔය බල්ලා සතර මහා ධාතුන් පටලියාපු වායුවේ යන්නේ. ඈ ඊළඟට ඔය බල්ලා ආහාරජ රූප කර්මජ රූප අර වයින් මේ වෙන්නේ හැදිලා තියෙන්නේ. එහෙනම් නැත්නම් අර ඕන භාවනාවක් දාන ඔය බල්ලා ඔහම හිටියට අනිත්‍යයි. පායසට යනවා වෙනස් වෙනවා ඉකලා යනවා මැරෙනවා නැත්නම් ක්ෂණයක් පාසෙයි පාසා ඉපදී ඉපදී මැරෙනවා ඔක්කොම භාවනා ටික කරන්න පුළුවන් නේද රූපයල්ලගෙන දැන් ඕක නුවණින් හිතන්න ඕක වඩනකොට මුගේ ඇලීම් ගැටීම් අඩු වෙනවා මු බුරන් නැතුව ඉඳ ඉතරහ අඩු කරගෙන ඔය වෙනස් වෙන බල්ලට මකටද බුරන්නේ ඔය සතර මහා ධාතු වලින් උකට බුරලා මකටද තරහ අඩු වෙනවා. හැබැයි මුගේ මුලාව නැති වෙනවා. ලෝභ දේශ අඩු වෙනවා. නැතිම වෙන්න පුළුවන්. මොහය කියන්නේ තියනා නේද? අනේ ඔකයි මට ඔය කෙටියෙන් තේරුම් කරන්න ඕනේ. ඇයි අර භාවනා ටිකෙන් යටපත් වෙනා විතරක් වෙන්නේ? අනුසය කෙලස් ටික කැඩෙන්නේ නැති. තියෙනක. උතන වෙනස තියෙන්නේ අපේ සම්මාදිට්ඨිය. يعني බුදුදහමක් අහලා කරන ওই භාවනා ටිකක් තියෙනවා. බුදුදහම අහන්නේ නැති කෙනාටත් ওই භාවනා ටික කරන්න පුළුවන්. හැබැයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. වෙනස තියෙන්නේ මෝහය කියන එකේ. අරකෙන් කෙලස් අඩු වෙනවා තමයි, තුනී වෙනවා තමයි. හැබැයි මෝහය දුරු වෙන්න. අවිද්‍යාව දුරු වෙන්න. ତର බුදුදහමකින් අපි එන්නේ අවිද්‍යාව දුරු වෙන මාර්ගයට තමයි. මෝහය දුරු වෙන මාර්ගයට තමයි ඔය ලෝකෝත්තර මාර්ගය කියන්නේ. ඒක එන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගත්තු කෙනෙකුට විතරයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න පුළුවන් බුදුදහමකින් විතරමයි. එතන තමයි අපි බුදුදහම බොහොම නුවණින් විමසන්න ඕන තැන. අපි කෙලෙස් තුනී කරගන්න අනිත් ඒවායින් පුළුවන්. හරි මට මේ මොකද්ද කියන එක නෙමෙයි. හොයන්න දේවල් තියනවා කියන එක විතරයි මට ඔයාට දෙන්න ඕන. මොකද මම දන්නවා ඔයා ඊට පස්සේ හොයනවා. තන මොකද්ද දෙයක් තියනවා කියලා නිකන් අපිට අහුවෙන්නේ නැති මොකද්ද තියනවා කියලා නිකන් අදහසක් එනවාද? අර එකපාරට එන්නේ නැහැ. පොඩි පොඩි
ඒකෙදි දැන් අර ආකේතු මර බල්ලට දෙනවන් දැන් මේක මේක කුණු පස්සෙන් බාන නැත්නම් කලා පස්සෙන් බාන මාකරි ගමඩහන්නේ. ඒකේ දැන් කොහොමද ඇත්තටම ඒකේ මේ බල්ලෙක් නැහැ කියන සංඥා මතු කරගන්නේ?
හරි තංගල් බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා න පටන් ගන්නවා. මූ අනිත්‍යයි. මුලින් පටන් ගන්න පුළුවන් වයසට ගිහින් වෙනස් වෙනවා. පොඩි කාලේ හොම නෙමෙයි. ඊළඟට ඕක අපිට ක්ෂණයක් ගානේ ගන්නවා. ඔය වෙනස් වීම කාලයක් ගිහින් නෙමෙයි. මොහොතක් පාසා ගන්න. මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව. එතකොට බල්ලගෙන් මිදෙන්න පුළුවන්. ආයේ තරහ ගන්න. ඒ දැක්ම එනකොට දැන් ඔවා කියේ අනිත්‍ය හොඳටම පුරුදු කරන කෙනාට. කදකින්කටම මේ අනිත්ය.
ඔව් ඒක තමයි දැන්. දැන්
අතවට කෙලස් දුරු වෙන්නේ නැද්ද?
කෙලස් දුරු වෙන්නේ ඒක ඇත්ත. මම කියන්නේ අර දැන් ඒක තමයි කියන්නේ කරකිරි අපි වයින් එක තියෙන වයින් කරලා තියෙනකන් හිතනවා ඊට පස්සේ මේ එක නවතිනවා වගේ දැන් ඒක සංඥාව ඌ එහෙම වඩනකයි සනියක්ෂණයක් පාසෙ මේ දෙක තියෙන්න පුළුවන්. ඒ නැති වුණාමත් එහෙම තියෙවිද?
ඒ කියන්නේ අවබෝධයෙන් බලන තාක් කල් ඒක තියෙයි.
ඔව් ඒක දැන් මම අහන්නේ අර සම්පූර්ණ කොහොමද
මේ ඒකම තමයි මම කියන්නේ.
ඒකේ සම්මාදිට්ඨිය
අර කරන භාවනාවේ ඕක ප්‍රගුණ කරනකම් ඕක තියෙයි.
ඔව්
අපි ප්‍රගුණ නොකරන දවසට ආයි
මතු කොහොමද මේ මතු නොවෙන්නේ මේ කරගන්නේ කියලා.
ආ ඒ එතන තමයි මේ සම්මාදිට්ඨිය අඩුව. දැන් බල්ලා තේරුම් ගන්නවනේ අපි කියපු පළියට අනිත්‍ය වඩනවට වඩා මේක වැඩුවත් එන ප්‍රතිඵලය මොකක්ද? මම මොකක් හරි මුලාවක ඉන්නවා නම් ඒ මුලාවේ මිදෙයි. කෙලස් අඩු වෙන මට්ටම එකක්. ඒක තමයි අපි දැල්ලට ආස කරන මට්ටම. දැල්ලේ ඇත්ත ඇති හැටි දකින්න එක තමයි. දැන් මේක
ප්‍රතිපදාවයි.
ආ මේකයි මං කියේ අර ටික පූර්ව ප්‍රතිපදාව. තද බල කෙලස් තුනී කරන. හොඳ සීලයක් එහෙම රැකෙයි.
ඊළඟ ස්ටෙප් එක ගන්න.
ඒකට තමයි දහම නුවණින් විමසන්න ඕන. දැන් ඔය චතුරාර්ය සත්‍ය කිව්වට ඔක අපිට තේරෙන්නේ නැහැ. අපිට අහලා පුරුදු වෙලා දුක සමුදය නිරෝධේ මාර්ගය. අපි අහලා නැති එකකින් ගන්නකොට ඔක ලේසි. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්ංගම මොකද්ද? මේ මට්ටමින් රූපය දකින කෙනා තමයි අර අනිච්ච සංඥාව වල. දැන් බල්ලා අර කරපු භාවනාවල ওই ටික යෙදිලාද? රූපේ මොකද්ද කියන එක නම් හරියේ රූපය ඔය බල්ලා පටන් ගන්නකොට. හැබැයි සමුදයයි අත්තංගමයයි ඔතන යෙදිලාද? අපි දන්න මට්ටමින් ඔන්න අපිට පේනවා. දැන් අපිට පේන්නේ නැහැ නේ වතුරේ බල්ලේ. හැබැයි බල්ලාගේ මානසිකත්ව මට්ටමේ නැහැ කියලා කිව්වද? ඒ අපේ මට්ටම. මේ වතුරේ බල්ලෙක් නැහැ. එතකොට මොහු නැති බල්ලෙකුට තමයි දැන් ඉන්නවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. එතකොට සමුදේ තියෙන්නේ කොහෙද? මේ බල්ලගේ හිතේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා නේද ඔය රැවටීමට ඇවිල්ලා තියෙන්නේ. හරි. අපේ ඒ අවිද්‍යාවයි මුලාවයි නැති හින්දා අපිට බල්ලෙක් පිහිටන්නේ නැහැ. තේරෙනවා. අන්න අත්ංගම නොපිහිටන බව. බල්ලට බල්ලෙක් ඉන්නවනේ බල්ලගේ මානසිකත්වෙට. එතකොට ඔන්න දැන් ඇත්ත දන්නගෙන අපි බලනවා ඇයි බල්ලා රැවටිලා ඉන්නේ. එතකොට පේනවා බල්ලගේ හිතේ හැදුන බල්ලෙක් නෙමෙයි මූ එළියේ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. මනසේ හදපු බල්ලෙක් නෙමෙයි. ඇයි එහෙම එළියේ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ? එකක් ඌ ඇත්ත ඇති හැටි නොදන්නකම. දෙවෙනි එක ඌගේ මුලාව. මුලාවෙ ඉන්නේ ඇත්ත ඇත්ත හැටි නොදන්නකම හින්දාමයි. ඒ හින්දා තමයි මූ එළියේ බල්ලෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරන්නේ. ඒ දැඩිව විශ්වාස කරන හින්දා තමයි හුරන්. සමුදයයි ඔන්න දැන් අපට පේනවා. දැන් අපට ඒ රූපෙ පිහිටලා නැත්තේ අත්ංගමයි. අර සමුදය අපේ දෙන්නේ නැහැ. බල්ලෙක්ව පිහිටන්න තියෙන සමුදය නැත්නම් රූපයක් පිහිටන්න තියෙන සමුදය යෙදෙන්නේ. අන්නේ එකයි කියේ සමුදේ තියනවා නම් රූපේ තියනවා සමුදේ නැත්තම් අත්ංග වෙ නැත්තම් නිරෝධයි පිහිටන්නෙම නැහැ. ඔන්න ඕක දකින්න ගෙනාට එනවා කියනවා ලෝකෝත්තර සම්බන්ධයි. රූපය ගැන ඔන්න ඔය වගේ දැක්මක් එනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදේ. ඉති රූපස්ස අත්ංග. සමුදේ දකින්න කෙනාටම එතනම පේනවා අත්ංගම. හැබැයි හරි සමුදේ දැක්කෝ. ඊට උඩින් තියෙන සමුදයක් තියෙනවා. එක එක මානසික මට්ටම් වලට පේන. එකක් කියන්න පුළුවන් මේවා දෙතිස් ගුණ වලින් හැදිලා තියෙන්නේ. රූප කලාප වලින් හැදිලා තියෙන්නේ. සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. පේනවද දැන්? ওই ටික ඔක්කොම බ්ලෝකෙට ආйти දෘෂ්ටියක ඉඳගෙනයි අපි යෝග කරන්නේ. ලෝකෝත්තර දැක්මේ ඉඳන් නිල් එතනයි වෙනස. ඒක උපමාව සරල වුණාට උතන ලොකු ගැඹුරක් තියෙනවා.
අරකෙත් තියෙන ගැඹුර මට මම හොඳ යාළුවෙක් නලින් කියන. නතාවනේ
හරියට දැක්කා නම්
ඊට දැන් මම මේක මොකක්ද කියන්නේ උපුත්මනේ දුක්කතාව
වා සමහර සූත්‍ර තියෙනවා හරි ගැඹුරු සූත්‍ර අර හරි කෙනෙක් අහගෙන යනවනේ මේ සතර මහා ධාතුව මේ නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා අහගෙන යන කතාවක් අහලා තිනවා. එයා යනවා ඉස්සෙල්ලම ඊර්දි බල තියෙන කෙනෙක් ඉස්සෙල්ලම යනවා දිව්‍ය ලෝකෙට ගිහින් දෙවියන්ගෙන් අහනවා නැත් දිවිය කියන අපි නම් දන්නේ නැහැ උඩ දිවිය ලෝකෙන් යනවා. ඔහොමම යනවා සක්‍රිය ළඟට ගිහින් යනවා. සක්‍රිය කියනවා ඌක මමත් දන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ සමහර විට දන්නේ නැහැ. ඔහොමම යනවා ගිහින් ගිහින් බ්‍රහ්ම යුරික කියනවා මහා අපි නම් දන්නේ නැහැ මහා බ්‍රහ්මය දන්නේ නැති කියලා. මහා බ්‍රහ්මය ළඟට ගියාම ඒක හරි ලස්සන කතාවක්. මහා බ්‍රහ්මය කියනවා මේ ලෝකයේ ඇති වුණ හැටි මන් දන්නවා ලෝකෙ ඔක්කොම දන්නවා රවයි මේවයි දන්නවා කියලා. මම කියනවා ඕක නෙමෙයි මං අහන්නේ. සතර මහා ධාතුව මේ නිරුද්ධ වෙන්නේ කොතනද? මහා බ්‍රහ්මය ආයෙත් අර කතාව කියනවා. ඇයි අනිත් අය ඉස්සරහනේ දෙවෙනිපාරත් අහන තුන්වෙනිපාර ඇහුවාම මෙයා වතින් අල්ලගෙන යනවලු පැත්තකට. අරගොල්ල නැති. ඔය ප්‍රශ්නෙට උත්තරේ මන් දන්නේ නැහැ. හැබැයි අරගොල්ලන්ට එන්න ඕක කියන්න බෑ. ඕක අහන්න මන් ළඟට ආවේ මොකටද? අර මනුස්ස ලෝකේ ඉන්නවනේ ඕක අහන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේලා. ගිහිල්ලා අහන්න ගියේ. එතකොට තමයි මෙයාටත් මතක් වෙන්නේ. ඇත්ත වෙන්නම් කියලා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. එතකොට බුදුහාමුදුරු ඒකත් ලස්සන උත්තරයක් කියනවා මේ ඔය ප්‍රශ්නේම වැරදි. සතර මහා ධාතුව නිරුද්ධ වෙනවා වෙන්නේ කොතනද කියන එකට උත්තරයක් නැහැ. හැබැයි සතර මහා ධාතුව පිහිටන්නේ කොතනද? නොපිහිටන්නේ කොතනද? කියන විදිහට ප්‍රශ්නේ අහන්න. එතකොට උත්තරේ තියෙනවා. ආ. ඒ වයි හරි ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතුව නොපිහිටන මට්ටමක් තියෙනවා. ඒක තමයි රහතන් වහන්සේ. ඒ කියන්නේ නාම රූප නොපිහිටෙන මට්ටම. ඒ ගාථාවේ එහෙම තියෙනවා. හරි.
එනිගොන් දැන් අර බල්ලා පස්සේ ඉන්න බල්ලා ගැන රූපකලාප බල්ලා ගැන මොනවා හරි කරලා බල්ලා කෙරෙහි තියෙන බලන බල්ලා කෙරෙහි තියෙන දේ අඳු කර ගන්නවනේ. එතකොට බල්ලා දන්නවා නම් මේ බලන නිසායි මේ පේන්නේ කියන සිද්ධිය. හරි. එතනින් පස්සේ නේද? අවසාන කාරණාවක් ඇතරියෙම තමයි නිබ්බත් ලක්ෂණ පස්සන්තෝපි රූපකන්දස් උදයන් පස්ස. ඒකේ අනිත් පැත්ත කියන්නේ දෙය. ඉතින් අපි ඇත්තටම කියන උපදීන් බලලින්ද තමයි මේ වෙන්නේ. උපදීන් බලලින්ද තමයි උපදීන් පංක් වෙන්නේ. නැතිවීමක් බලලින්ද නැතිවීමක්.
ඔව්. ඒ දෙකම දෘෂ්ටි දෙකක්.
ආ. යා ඒ කියන්නේ
බලන ඉඳ වේනවා.
ෆෝර්නා
කියන්නේ
මෙතන
තියෙන ලොකු කතාව. ඔව්. ඕකම මේ බොහොම සරලව කියන අර කච්චායනගොත්ත හාමුදුරන්ට. මේ සත්‍යය මේ හටගන්න ස්වභාවය දකින්න හින්දා තියෙනවා කියන දෘෂ්ටියකට යනවා. නිරුද්ධ වෙන ස්වභාවය දකින්න නිසා නැත යන දෘෂ්ටියකට. මේ දෙකම දෘෂ්ටි දෙකක්. තථාගතයෝ ওই දෘෂ්ටි දෙකටම නොපැමිණ පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. තන්න ඔතන තමයි සම්මාදිට්ඨිය එන තැන.
දැන් කොහොමද අතනින් එහාට මේ වෙන්නේ ඊට පස්සේ?
නෑ ඔයා
අපි දැන්
දැන් මූලික දේ තේරුම් ගන්න ඕනේ.
ඔව්.
අපි මේ කරන්නේ තියනවයි කියලා හිතන රූපේ අරගෙන ඇනලයිස් කිරීමක් නේ ඔය කරන්නේ.
ඔව් ඒක තමයි.
අර බල්ලා කරන වැඩේ.
ඔව්.
ඕක කරලා රූපයෙන් මිදෙන්න බෑ.
බැ. දැන් නිකම්ම නැහැ කිව්වත් මේක හරියන්නේ
නැහැ. නිකම්ම නැහැ කියලත් හරියන්නේ
නැහැ.
ඒකයි. ඒකත් දෘෂ්ටිය.
ඔව්.
ඒක තොතන තමයි දැන් පටිච්ච සමුප්පන්න බව හොයා ගන්න ඕන. මේ රූපය මොකද්ද? හරි. මේ ශරීරය වෙන්න පුළුවන්, එළිය කෙනෙක්ගේ රූපේ වෙන්න පුළුවන්, වෙන මොකක් හරි වෙන්න පුළුවන්. රූපය කියන්නේ ඕකනේ. ඊළඟට බලන්න ඕන රූප සමුදේ කොහෙද තියෙන්නේ. මොකද ඉති රූපං ඉති රූපස්ස සමුදේ. දැන් සමුදේ හොයන තැන තමයි ගැඹුර තියෙන්නේ. සෙල්ලා හොයපු සමුදයක් සමුදයක් තමයි. ඒක නෑ කියනවා නෙවෙයි. හැබැයි ඊට වඩා ගැඹුරක් බුදුහාඳුර පෙන්නනවා. අර ලෝකය මොකද්ද? ලෝක සමුදේ මොකද්ද කියලා දෙයක් පෙන්නනවා. එතන ලෝක නිරෝධිකුත් තියෙනවා. ඒ රූප නිරෝධයක් තියෙනවා සමුදේ දකිනකොටම. ඒක හරියට අර බල්ලට රූපේ පිහිටියා. ඇත්ත දකිනකොටම රූපේ පිහිටන්නේ නෑ. අන්න ඒ මට්ටමට ඉන්නවා. අතව බෝධ කරපු දවසට ඌ ආයේ වතුරට පුරන්නේ නැති මට්ටමට
එනවා. ඌ එළිය බල්ලෙක් හොයන්නේ.
සමුදේ දැක්ක දවසට. දැන් ඌගේ සමුදේ දකින්න නැති කම නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඌ දන්නේ උගෙම තියෙන මුලාවයි අවිද්‍යාවයි හින්දායි බල්ලෙක් හැදිලා තියෙන්නේ කියලා. හරි. දැන් ඔන්න අපි බල්ලගෙන් ඇහුවෝ. දැන් බල්ලට ඇත්ත කියා දෙන්න කලින් ඌ එහෙම රැවටිලා ඉන්නේ ඇයි කියලා හොයා ගන්නවා. උගෙන් අහනවා ඇයි බුරන්නේ? අර බල්ලෙක් ඉන්නවා. ඊළඟට අහන්න ඕන අපි කෙලිම බල්ලෙක් නෑ කිව්වට ඌට තේරෙන්නේ නෑ. ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? මොකද්ද දෙන උත්තරේ? පේන හින්දා ඇවිල්ලා බලන්න කියන්න ඉන්නවා. මූ ඇහෙන් දකින හින්දා තමයි බල්ලෙක් ඉන්නා කියන දැක්මට ඇවිල්ලා තියෙන්නේ. දැකීමේ වැරද්දක් තියෙනවද? බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවද? නෑ. ඒ හොඳ නම් පේන්න ඕන. හරි. එතකොට බල්ලෙක් ඉන්නා වගේ පෙනීමේ නෙමෙයි මෙතන වැරද්ද තියෙන්නේ. ඒ ගැන මුගේ හිතේ ඊට පස්සේ හදපු හිත ටික. ඔය පේන්නේ බල්ලෙක් ඉන්න හින්දාමයි කියලා හිතන එක ඉවරද්ද තියෙන්නේ. පෙනීමේ සිද්ධිය නෙමෙයි. ඇතර ඇහෙන් පේනවා ඉන්නවා. අපි පේන දේ එළියේ තියෙනවමයි කියලා හිතුවොත් මුලා වෙලා. මේ තියෙන නිසාමයි පේන්නේ කියලා හිතුවොත් මුලා වෙලා.
එනවා.
මේ පේන්නේ එළියේ තියෙන දෙයමයි. කියන්නේ පේන්නේ අපිට තියෙන හින්දාමයි. හ්ම්. ඒ කියන්නේ පේන ස්වභාවයමයි එළියේ පවතින්නේ කියලා විශ්වාස කරනවා. ඒක දෘෂ්ටියක් කියලා දකින. බල්ලා හුනේ ওই දෘෂ්ටිය හින්දා. මෙහෙම පේන්නේ එළියේ තියෙන දෙයමයි. දෙවෙනි දෘෂ්ටිය තමයි එළියේ තියෙන හින්දාමයි මට මෙහෙම පෙනුනේ. එකක් දෘෂ්ටිය. මම දෙපැත්තක් කිව්වා. එකක් තමයි පේන නිසා පේන දේ තියෙනවා කියලා හිතනවා. අනිත් එක තමයි නෑ එළියේ තියෙනවා. තියෙන හින්දායි පෙනුනේ. දැන් ওই දෙකම වැරදීනේ බල්ලගේ කතාවේ. දැන් බල්ලෙක් වගේ පේන හින්දා බල්ලෙක් ඉන්නවා කියලා පැනෙවුවත් වැරදි. බල්ලෙක් හිටිය හින්දා මට එහෙම පේනවා කියලා පැනෙවුවත් වැරදි. නේද? අනේ දෘෂ්ටි දෙක. අන්න දැන් නුවණ දාන්න ඕන. දැන් බල්ලා ඇහෙන් දැකලානේ මේ දෘෂ්ටි දෙකකට අහුවෙලානේ මුලා වුනේ. එතකොට අපි ඇහැ පාවිච්චි කරනකොට ওই දෘෂ්ටි වල නැද්ද? අපි ඇහෙන් දකිනකොට අපි හිතනවාද පේන දේ තියෙනවමයි. අනිත් පැත්ත තමයි තියෙන හින්දම පේනවා. නෑ. මේ පත්‍රයක් පේනවා නේද? දැන් හිතන්නේ නැද්ද පත්‍රයක් තියෙනවා කියලා. ඒකයි පෙනුනේ කියලා.
සාමාන්‍යයෙන් මේ
වෙන්නේ ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට බලන්න අපි අහු වෙලා නැද්ද පේන දේ තියෙනවා කියන එකට? නැත්තම් පත්‍රයක් තිබුණා හින්දාමයි පේන්නේ
කියන්නේ. මම ඉස්සෙල්ලා හඳුනගන්න එක දැන් අපි ගැන හිතුවනේ මං හිතුවේ
දැන් දර. එතන කවුද කියන එක අමතක බල්ලද අපිද කියන එක අමතක කරලා හෙන් දැකීම. පත්‍රයක් වගේ පේනවා. අපි එන දෘෂ්ටිය මොකද්ද?
පත්‍රේ
තියෙනවා. දැන් පෙනීමේ සිද්ධියට අමතරව අපි තව දෙයක් හිතෙන් හදලා පේන දේ තියෙනවාමයි. තියෙන හින්දාමයි පේන්නේ. දෘෂ්ටි වලට වැටිලා
නේද?
ආ. එතකොට බල්ලා ඇහැ පාවිච්චි කිරීමේ අපි ඇහැ පාවිච්චි කිරීමේ වෙනසක් නැහැ. ඔක්කොට කියනවා ලෝකෙට අයිති මට්ටමෙන් ආයතන පාවිච්චි කරනවා. ඒ ලෝකෝත්තර වෙන්න
බෑනේ.
හ්ම්. ඒත් ලෝකෝත්තර දැක්ම ඊට ඉක්මවා ගිය එක.
හ්ම්.
එතෙන්දි තමයි අර බල්ලා වුණ මුලාව බල්ලට අහුවෙන්නේ. ලෝකෙන් මිදෙන දැක්මක් එන්නේ. ලෝකෙට අහුවෙන දැක්ව තමයි ලෝකෙට අයිති බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ. අපේ ලෝකෙට අයිති දැක්ම තමයි ලෝකෙට අයිති පත්‍රයක් තියෙනවා කියන එක. ඒක තේරුම් ගන්න ඕන ඇහැ අපි ලෝකෙට අයිති දෘෂ්ටි වලින් පාවිච්චි කරමු. දැකීම සිද්ධ වෙනවා. දැකීමට අමතරව අපි දෙයක් පනවලා. බල්ලත් එක්ක හිතන්න. දැකීම කියන කාරණේ සත්‍යයක්. දැකීමට අමතරව දකින දේ තියෙනවා කියලා හිතන එක දෘෂ්ටිය. අවිද්‍යාවෙන් මෝහයෙන් කරන දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්නන ආයතන පිරිසිඳ දකින්න සලායතන. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ඇහැ පිරිසිඳව දකින්න. පිරිසිඳව දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඇහැ මුලාවක් කරනවා නම් මුලාව දකින්න. ඇහි කෘත්‍ය අපි අඳුර ගන්නවා. ඇහැට පුළුවන් හැකියාව මොකක්ද? ඔක කියනවා සූත්‍රවල චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. යථා භූත බව අජානං අපස්සං අහන්නෙත් නැහැ දකින්නෙත් නැහැ. එයාට වෙන්නේ මොකද්ද? සසර යනා ලෝකෙට අහු වෙනවා. ඕක විස්තර ගොඩක් තියෙනවා. ඇහැ කියන එක චක්කුම් ජානං පස්සං යථා භූතං. දන්න දකින කෙනාට මොකද වෙන්නේ? එයා ආර්ය මාර්ගයට වැටෙනවා, ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. මෙන්න මෙහිම අරිෂ්ඨාංගික මාර්ගෙ වැඩෙනවා. එයාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. අන්නවම ලිස්ට් එක තියෙනවා. ඕකම රූපෙටත් තියෙනවා. ඇහැ නිසා දැනගන්න රූපේ. ඒකේ ඇත්ත ඇති හැටි දකිදේක ඕකට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය ඇති වුණොත් මෙන්න මෙහෙමයි මෙහෙමයි. ඒක නැති වුණොත් මෙහෙමයි මෙහෙමයි. මෙහෙමයි මෙහෙමයි කියන එකේ ලිස්ට් එකක් තියෙනවා. ඒක එකක් තමයි. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. නැවත නැවත පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ඇත්ත ඇති හිටින නොදන්න කෙනා. දැන් බල්ලා වතුරට එවිලා බුරනවා කියන්නේ තව පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ඒක මුල් කරගෙන නැවත නැවත පංච උපාදානස්කන්ධ හදනවා. මේක ඇත්ත ඇති හිටි දකින්න කෙනා පංච උපාදානස්කන්ධ රැස් කරන්නේ නැහැ. එයාගේ වැඩෙන මාර්ගය ඕක තමයි ආර්ය මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. මේ විස්තර ටික තියෙනවා මහා සලායතන සූත්‍රේ. තව සූත්‍ර තියෙනවා. කෙටියෙන් කිව්වේ ආයතන ගැන තියෙන එක මහා සලායතන සූත්‍රේ. එකක් තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. නිකං ගියෝල බලන්න. බැයි ඔය දැක්ම ඇතුව කියෙව්වොත් තමයි ඔක පේන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. ඇහැ ගැන, රූප ගැන, ඊළඟට චක්කු විඤ්ඤාණය ගැන, පස්සය ගැන, පස්සෙන් ඇති වෙන වේදනාව. නෝ මේ ටික දකින්න ඕන. ඥානම් පස්සන් යත